ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සිකුරාද දවසේ තවත් නිත්‍ය විශේෂාංගයක් තමයි අපේ SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගය. ගෙවිගෙන යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු එකට කැටි කරලාගෙන එන පුවත් සම්පිණ්ඩණය. අපි ලෝවට විශේෂාංගය ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවතාව සම්බන්ධ කරගන්නවා AFP ප්‍රතිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්, සුබ දවසක්.
ආයුබෝවන් මදුර.
හොඳයි අමල්, අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු ශ්‍රී ලංකා නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථම නිල විදේශ සංචාරය කතා බහ කරමින්. ඉන්දියාවට ඊයේ දවසේදී එතුමා පිටත් වුණා, ඉන්දියාවට ගොඩ බැස්සා. මේ සංචාරය ශ්‍රී ලංකාව පැත්තෙන් මොනතරම් වැදගත්කමක් උසුලනවාද, ඒ වගේම ඉන්දියාවත් එක්ක මේ කරන පළවෙනි ගනුදෙනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළවෙනි නිල සංචාරයත් එක්ක මොන වගේ අනාගත පින්මක් පැනීමට මේ රටවල් දෙකම බලාපොරොත්තු වෙමින් ඉන්නවාද කියලා අපි කතා බහ කරමු මුලින්ම.
ශ්‍රී ලංකාවේ බොහෝ අවස්ථාවලදී රාජ්‍ය නායකයන් අලුතෙන් පත්වනකොට ඔවුන්ගේ ප්‍රථම විදේශ සංචාරය ඉන්දියාව බවට පත්වලා තියෙනවා මෑත කාලයේදී. ඉතින් මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහු ජනාධිපති හැටියට ප්‍රථම වතාවට විදේශ සංචාරයක් කරන්නේ නවදිල්ලි නුවරට. ඒ එක්කම මේක ඔහුගේ ප්‍රථම රාජ්‍ය සංචාරය, නැත්නම් මේ ස්ටේට් විසිට් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙතනදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමග ද්විපාර්ෂික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි අද දින ඇතුළතදී. ඊට පසුව විදේශ අමතිවරය සමග සාකච්ඡා පවත්වන්නටත් නියමිතයි. දෙරට අතර තියෙන ද්විපාර්ෂික සබඳතාවයන් තවත් වැඩි දියුණු කරලා මේ සම්බන්ධතාව තවත් ඉදිරියට ගෙන යාම මේ රටවල් දෙකේම බලාපොරොත්තුව කියලා නවදිලි නුවර බලධාරිනුත්, ඒ වගේම කොළඹ බලධාරිනුත් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඉන්දු ලංකා සබඳතාවල අලුත්ම ප්‍රවණතාවකට, එහෙම නැත්නම් ඉහළ මට්ටමකට ගෙනීමේ බලාපොරොත්තුවක් රටවල් දෙකටම තියෙනවා කියලා මේ වෙනකොට ප්‍රකාශ වෙලා තියෙනවා.
ඔවමල්ල, මේ ගෙවිගෙන යන සතිය අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථම වතාවට විදේශ මාධ්‍යයකට තමන්ගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේත් ඉන්දියාවට. එහිදී විශේෂයෙන්ම ඔවුන් ප්‍රශ්න කර සිටියා මේ පවතින ආණ්ඩුව සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිතුර කාලය තුලදී චීනයත් එක්ක තියෙන ඒ ගනුදෙනු වලින් ඉන්දියාවට මොන වගේ බලපෑමක් එල්ල වේවිද, සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඒ නව ආණ්ඩුවේ අලුත් තීන්දුව తీරන ඉන්දියාවට සහ කලාපයට මොන ආකාරයෙන් බලපාවිද කියලා අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා බහ කරමු. ඉන්දියාව සෑහෙන විමසිල්ලෙන් ඉන්න ආකාරයක් පේනවා මේ චීනයත් එක්ක තියෙන සීතල යුද්ධයත් එක්කම.
ඔව්, මෙතනදී ඔබ කිව්වා වගේ මදුර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රථම රූපවාහිනී, එහෙම නැත්නම් විදේශ මාධ්‍යයක් සමග කරපු ඒ සම්මුඛ සාකච්ඡාවේදී ඒ ඉන්දිය මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳ තියෙන ඔවුන්ගේ අවශ්‍යතාවයන්, ඒ වගේම ඔවුන්ට යම්කිසි ගැටළු සහගත ප්‍රශ්නයක් තියෙනවනම් ඒවා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිම අවස්ථාවක ඉන්දියාවට අවාසියක් වෙන විදිහට, එහෙම නැත්නම් ඉන්දියාවට තර්ජනයක් වෙන විදිහට වැඩ කරන්නට සූදානම් නැතේ කියලා. ඊට අමතරව ඔහු ප්‍රකාශ කළ චීනය සමග ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවේ අරමුණ වෙලා තියෙන ප්‍රධානම ඉලක්කය චීනය සමග වාණිජමය කටයුතු කිරීම, චීනය විශේෂයෙන්ම චීනයේ ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම තමයි ඔහුගේ බලාපොරොත්තුව කියලා. ඒතර ඒ එක්කම හම්බන්තොට වරාය පිළිබඳ මීට කලින් පැවතිච්ච ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට අවුරුදු විශාල ගානකට, ඒ කියන්නේ අවුරුදු 99කට විතර වගේ බදු දීම වෙන කාරණා නොකළ යුතුයි කියන දෙයත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැවසුවා. ඔහු කිව්වා ඔහු බලාපොරොත්තු වෙනවයි කියලා චීනයත් සමග නැවත මේ හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම ඒක නැවත සාකච්ඡා කරන්නට, ඒක නැවත සලකා බලන්නට. මොකද මීට කලින් අවස්ථාවලදී ඉන්දියාව මේ ගැන කනස්සල්ල පළ කරලා තිබුණා, මේ විදිහට උපායශීලී, එහෙම නැත්නම් අපි කියන මේ ස්ට්‍රැටජික් පෝට් එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් හම්බන්තොට වරාය චීනයට දීර්ඝකාලීන බදු දීම ඔවුන් ඉතාමත්ම අවිශ්වාසයෙන් තමයි ඒ ගැන විමසුවේ. ඉතින් මෙතනදී ගෝඨාභය ජනාධිපතිවරයා බොහොම පැහැදිලිවම ඉන්දියාවට යම්කිසි ප්‍රතිඥාවක් ලබා දෙනවා. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනය වෙන ආකාරයකට කිසිම විදියකින් ශ්‍රී ලංකාව වෙන ලෝක බලවතෙක් සමග කිසිම ගනුදෙනුවකට යන්නේ නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඒ කාරණාවත් මේ ඉන්දියා සංචාරයේදී නැවතත් අවධාරණය කෙරේ කියලා.
ඔව්, අපි තවත් පැත්තකට අවධානය යොමු කරන්න කැමති අමල්. විශේෂයෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දිය නිල සංචාරයත් එක්කම ඊයේ දවසේදී තවත් ඉන්දියාවෙන් ලැබුණු ප්‍රවෘත්තියක් තමයි මේ MDMK පක්ෂයේ නායක වයිකෝ ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංචාරයට විරුද්ධව විරෝධතා සිද්ධ කරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ බව. අපි කැමති ඒ පිළිබඳවත් විස්තර දැනගන්නට.
ඔව් මදුර, නවදිල්ලි නුවර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පැමිණීමට පෙර වයිකෝ සහ ඔහුගේ සගයන් මෙතන මේ ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා 500ක් විතර වගේ විරෝධතාකරුවන් කියලා ඔහු ඔවුන් නවදිලි නුවර ඒ කරපු විරෝධතාවය ඇතරම ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවට ආරාධනා කිරීමට විරුද්ධව තමයි මේ ඔවුන්ගේ විරෝධතාවය පැවැත්තුනේ. ඉතින් ඒ අවස්ථාවේදී ඉන්දිය පොලිසිය විසින් මේ විරෝධතාකරුවන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ගේ විරෝධතාවය එතනින් ඉවත් කිරීමට කටයුතු කළා තිබුණා. ඉතින් මීට කලින් අවස්ථාවලදීත් තමිල්නාඩු ප්‍රාන්තයේ මෙවැනි දේශපාලනඥයින් බොහෝ දෙනෙක් මේ විදිහට විරෝධතා පවත්වලා තියෙනවා. ඉතින් මේක තරහා විදිහකට අලුත් දෙයක් නෙමෙයි. නමුත් මේක අර නවදිලි අගනුව ඉන්දියාවේ අගනුවරට පැමිණෙන අවස්ථාවේදී මේ ආකාරයෙන් මේ සංචාරය සම්බන්ධයෙන් කරපු එක මේ විරෝධතාවය නිසා තමයි ඉන්දියා පොලිසිය වහම මැදිහත් වෙලා ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ හොංකොං රාජ්‍යයේ පවතින විරෝධතා සම්බන්ධයෙන්. මේ ගෙවිගෙන යන වසරේ ලෝකයේ අන් රටවල් එක්ක සාපේක්ෂව කතා බහ කරද්දී දැවැන්තම සහ ප්‍රබලතම විරෝධතා ව්‍යාපාරයේ විදිහට අපිට ජාත්‍යන්තරය හඳුන්වන්නට පුළුවන් මේ හොංකොං විරෝධතා ව්‍යාපාරය. අමල්, දැන් මේ හොංකොං විරෝධතා ව්‍යාපාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්වත් ඇඳිලා තියෙනවා කියලා අපිට ආරංචියක් ලැබෙනවා. අපි කැමති ඒ ගැන විස්තර දැනගන්නට.
ඔව්, මේක ඇත්තටම මේ හොංකොං ඇතිවන ඒ විරෝධතාවල අලුත් ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන් මතුර. මොකද ඇමරිකාවේ කොංග්‍රසය එහෙම නැත්නම් මේ මන්ත්‍රණ සභා දෙකම යෝජනාවක් ගෙනාවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට බල කරලා හොංකොං විරෝධතාවයන් සම්බන්ධයෙන් අලුත් නීතියක් පනවන්න. ඉතින් මේ නීතිය සම්මත කර ගැනීම සඳහා ඩෙමොක්‍රටික් පක්ෂයත් ඒ වගේම රිපබ්ලිකන් පක්ෂයත් මේ පක්ෂ දෙකම, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ සමාජිකයින් පිරිසකුත් මෙම යෝජනාවට සහය දක්වපු නිසා මේක කොංග්‍රස් මණ්ඩලයේ යෝජනාවක් හැටියට සම්මත වෙලා දැන් ඒක ඇමරිකාවේ නීතිය බවට පත් වෙලා තියෙනවා. මේ නීතිය ප්‍රකාරව ඇමරිකාවට වාර්ෂිකව හොංකොං ප්‍රදේශයේ මානව අයිතිවාසිකම් පිළිබඳව විවරණයක් කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඒ වගේම ඇමරිකාවට කැරලි මර්ධන උපකරණ හොංකොං වලට විකිණීම තහනම්ලුත් කරනවා මේ යෝජනාව තුළින්, මේ අලුත් නීතිය තුළින්. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත් අකමැත්තෙන් මේ නීති එහෙම නැත්නම් මේ කොංග්‍රස් මණ්ඩලයේ යෝජනාව නීතියක් බවට මේ සතියේදී සම්මත කළා. නමුත් ඔහු උත්සාහ කළා චීන ජනාධිපති ෂී ජින්පින් ඌරණ කරගන්නේ නැතිව මේක හොංකොං විරෝධතාකරුවන් සම්බන්ධයෙන් පමණක්ම කාරණාවක් හැටියට ඉස්මතු කරලා චීන බලධාරීන් සමග ඒ තමන්ගේ තියෙන මිත්‍රත්වය එහෙම නැත්නම් ඒ හොඳ හිත ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට. නමුත් මේකට චීනය බොහොම දැඩි ලෙස ප්‍රතිචාර දැක්වුවා. ඔවුන් සඳහන් කරේ මේක චීනයේ අභ්‍යන්තර කටයුත්තක් සඳහා කෙලින්ම ඍජුවම ඇමරිකාව අතපෙවීමක් හැටියට. ඒකම හොංකොං බලධාරීනුත් කියා සිටියේ ඔවුන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව මේ විදිහට ඇමරිකාව වාර්ෂිකව විවරණයක් කරනවා නම් ඒ එක්කම ඔවුන්ට කැරලි මර්ධන උපකරණ විකිණීම තහනම් කරනවා වගේ කටයුතු සිද්ධ කරනවා නම් ඒක හොංකොං පාලනයට විරුද්ධව, එහෙම නැත්නම් හොංකොං පාලනයට කෙලින්ම ඇඟිලි ගැහිමක් හැටියටයි. ඉතින් මේක ජාත්‍යන්තර වශයෙන් දැන් අර්බුදකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරනවා වෙළඳ ගිවිසුමක්, එහෙම නැත්නම් යම්කිසි වෙළඳ එකඟතාවයක් ඇති කරගන්නට. මොකද මේ දෙරට අතර එකිනෙකාට විරුද්ධව තීරුබදු වැඩි කිරීමේ ප්‍රවණතාවයක් තිබුණා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම චීනයට චෝදනා කරා තමන්ගේ චීනයේ ඉඳලා ඇමරිකාවට ලාභ බඩු ගෙනල්ලා ඇමරිකාවේ ව්‍යාපාරවලට එහෙම නැත්නම් ඇමරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයට මේක පාඩුවක් කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් මේ වෙනකොට යම්කිසි වෙළඳ අර්බුදය විසඳීම සඳහා ආසන්නව ඉන්න අවස්ථාවකදී තමයි මේ හොංකොං කාරණාව මුල් කරගෙන ඇමරිකාවයි චීනය අතර නැවතත් අලුත් අර්බුදයක් නිර්මාණය වෙමින් තියෙන්නේ.
නමුත් අපි දැක්කාමල් හොංකොං විරෝධතාකරුවන් ඇමරිකාවට මේ සම්බන්ධයෙන් ස්තුති කරලා තියෙනවා.
ඔව්, ඇත්තරම ඔවුන් මේ තෑන්ක්ස් ගිවිං ඇමරිකාව විශේෂයෙන්ම ඇමරිකාව සමරන මේ තෑන්ක්ස් ගිවිං ෆෙස්ටිවල් එක, එහෙම නැත්නම් ඒ උත්සවය හොංකොං නුවර සමරලා ඇත්තටම හොංකොං නුවර විරෝධතාකරුවන් ඇමරිකාවට ස්තුති කරන දර්ශන බොහොමයක් තිබුණා. නමුත් මේ දර්ශන සිදුවෙන්නේ ඒ අතරතුරේදී මේ වෙනකොට හොංකොං පොලිසිය හොංකොං විශ්වවිද්‍යාලයේ ඇතුළට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයේ ඇතුලේ තවමත් රැඳී හිටපු ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඒ වගේම මේ විරෝධතාකරුවන් ඒ ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුත්තක යෙදිලා හිටියා. මේ වෙනකොට මදුර 5,800ක් විතර පුද්ගලයන් අත්අඩංගුවට අරන් තියෙනවා හොංකොං පොලිසිය විසින්. ඒකම 1,000කට ආසන්න පිරිසක් මේ වෙනකොට නඩු පවරලා ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළා තියෙනවා.
හොඳයි, අපේ ඊළඟ අවධානය යොමු වෙන්නේ බංග්ලාදේශයට. 2016 වර්ෂයේ බංග්ලාදේශයේ ආපන ශාලාවකට එල්ල වෙච්ච ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉස්ලාම් පුද්ගලයන් 7 දෙනෙකුට මරණ දඬුවම ලබා දෙන්නට බංග්ලාදේශ අධිකරණය තීන්දුව කරා. මේක බංග්ලාදේශය ඇතුළු දකුණු ආසියානු කලාපයේම ප්‍රධාන පුවතක් බවට පත් වුණා. අමල්, මේ ගැන අපි විස්තර කතා බහ කරමු.
මදුර, අතර මේක 2016 ජූලි මාසේ පළවෙනිදා තමයි මේ ආපන ශාලාවට පිරිසක් කඩා වැදිලා. ඇතරම ඔවුන් පසුව IS සංවිධානයේ මරාගෙන මැරෙන, එහෙම නැත්නම් ඒ අන්තගාමී ඉස්ලාමීය පුද්ගලයන් හැටියට පසුව හඳුන්වාගෙන තිබුණා. මේ පුද්ගලයන් මේ ආපන ශාලාවට පැමිණිලා ඊට පස්සේ එතන ඇතරම දවස් භාගයක් විතර ඔවුන් මේ ආපන ශාලාව අල්ලගෙන ඉඳලා ඒ ආපන ශාලාවේ හිටපු විදේශිකයන් එකිනෙකා ඝාතනය කරා. මෙතන 22 දෙනෙක් විදේශිකයන් ඝාතනයට ලක් වුණා. ඊට පස්සේ බංග්ලාදේශ බලධාරීන් විසින් මේ ගැන කරපු පරීක්ෂණයකදී මේ ප්‍රහාරය සැලසුම් කර තවත් 7 දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඔවුන්ව අධිකරණයට පමුණුවලා දැන් ඔවුන් 7 දෙනාට තමයි මේ මරණ දඬුවම් නියම කරලා තියෙන්නේ. නමුත් ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ සියලුම දෙනා බංග්ලාදේශ හමුදාව විසින් එදාම පැය 10ක් විතර කාලයක් ඇතුළතදී ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත් කරලා තිබුණා ඒ ආපන ශාලාව ඇතුළේ තිබිච්ච වෙඩි හුවමාරුවකින් පසුව. මෙතන සුවිශේෂ කාරණාවක් වුණා මදුර, මේ අවස්ථාවේදී මේ ආපන ශාලාවේ ශ්‍රී ලාංකීය යුවලකුත් එතන හිටියා. ඔවුන් ඉතාමත්ම බොහොම 99 ඔවුන්ට ජීවිත ගලව ගන්න හැකි වුණයි කියලා වාර්තා වුණා. මෙතනදී ඔවුන් ඉස්ලාමීය නොවන පුද්ගලයන් විදේශිකයන් තෝරාගෙන එකිනෙකා තෝරාගෙන බොහොම ක්‍රමානුකූලව ඒ පුද්ගලයන්ව වෙඩි තබලා ඝාතනය කළ තිබුණා. නමුත් මේ ශ්‍රී ලංකීය යුවළ ඉතාමත්ම වාසනාවන්තයි, ඔවුන්ට පුළුවන් වුණා මෙතන නිරුපද්‍රිතව මේකෙන් බේරෙන්නට.
හොඳයි, SBS ලෝවට විශේෂංගයෙන් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්නේ මාලදිවයිනට. මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමින්ට එරෙහිව මාලදිවයින අධිකරණය විසින් වසර 5 සිරදැනුමක් නියම කරලා තිබෙනවා මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට. අමල්, අපි අවසාන වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමු.
මදුර, මාලදිවයිනේ හිටපු ජනාධිපති යාමින් ඔහු ගිය අවුරුද්දේ අවසාන භාගයේ වෙනකොට ඔහුගේ බැංකු ගිණුම් වල තිබිච්ච $6.5 million මුදලක් අත්හිටවලා තිබුණා මාලදිවයින බලධාරීන් විසින්. ඔවුන් කියා සිටියේ මේ මුදල් ඔහු රජයේ ස්ථානවලින් රජයේ ආයතනවලින් හොරකම් කරපු මුදල් හැටියට. පසුව මේ අවුරුද්දේ මාර්තු විතර වෙනකොට උසාවිය මේ ගිණුම් වල තිබිච්ච මේ මුදල් ඔහුටම උදාහරණ තීන්දුව කරා. මොකද තාක්ෂණික කරුණු මත ඔහුට මේ චෝදනා, දූෂණ චෝදනා, එහෙම නැත්නම් මේ මුදල් විසුද්ධීකරණය පිළිබඳ චෝදනා ඔප්පු කරගන්නට බැරි වෙච්ච නිසා. නමුත් ඒ එක්කම මාලදිවයිනේ තියෙන දූෂණ විරෝධී කොමිසම විසින් ඒ වෙනකොටත් යාමීන් ජනාධිපති හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කළ තිබුණා. ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට නියෝග කළ තිබුණා. ඔහුගේ එක ගිණුමක තියෙන $1 million ඒක රජයේ ගිණුමකට බැර කරන්න ඔහු සම්බන්ධයෙන් තියෙන මේ විමර්ශනය අවසාන වෙනතුරු. ඉතින් ඒ අවස්ථාවේදී යාමීන් හිටපු ජනාධිපතිවරයා මේ මුදල් ඒ තුන්වන පාර්ශ්වයේ ගිණුමකට බැර කරන්නේ නැතුව තමන්ගේම වෙනත් ගිණුමකට බැර කරා කියන චෝදනා මත තමයි ඔහු මේ අවස්ථාවේදී වරදකරු කරලා තියෙන්නේ. ඉතින් මේක මුදල් විසුද්ධීකරණයට සම්බන්ධ වරදක් හැටියට තමයි පෙන්වලා තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට අවුරුදු 5ක හිරදඬුවමකුත්, ඒ වගේම මේ විසුද්ධීකරණයට ලක්වෙච්ච මුදල වන $1 million වගේ 5 ගුණයක් රජයට වන්දි හැටියට ගෙවීමටත් ඔහුට නියම කරලා තියෙනවා. ඉතින් ඒ අනුව යාමීන් අබ්දුල්ලා යාමීන් ජනාධිපතිවරයා මේ විදිහට මාලදිවයින සිරගත කරලා තියෙනවා. ඔහුගේ රාජ්‍ය පාලන කාලයේදී, ඒ කියන්නේ 2018 ඉඳලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ වෙනතුරු යාමින් ජනාධිපතිවරයා ඇතරම ඔවුන්ගේ ඉදිරිවාදීන්ට විරුද්ධව බොහොම දැඩිව කටයුතු කරපු රාජ්‍ය නායකයෙක්. ඉතින් මේ අවස්ථාවේදී බොහෝ අය බලාපොරොත්තු වුණා ඔහු බලයෙන් පහවෙලා යන අවස්ථාවේදී ඔහුටත් නොයෙකුත් නඩු හබවලට පැටලෙන්න සිද්ධ වෙලී කියලා මීට කලිනුත් ඔහුට තවත් චෝදනා එල්ල කළ තිබුණා. මේ ප්‍රථම අවස්ථාව ඔහුව යම්කිසි වරදකරු කරලා පසුව මේ විදිහට සිරදඬුවමකට නියම කළා තිබීම.
හොඳයි, ඒ පුතත් සමගින් අපි අද දවසේදී SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගයේ නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ FP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. ගිවිගිනෙන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට සුබ සතියන්තය ප්‍රාර්ථනා කරනවා.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook page follow කරන්න.